බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. දෙවන දේශනාව ආනාපාන සති භාවනාව.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාගේම ජීවිතවලට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. එනිසාදත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, ඔබ දන්නවා ගිය ධර්ම දේශනාවේදී අපි ආරම්භ කරේ හැම බුදු කෙනෙක්ම මේ ලෝකේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර දේශනා කරන උතුම්ම දේශනාවක් වන අවිදහිත දේශනාවක් වන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව තමයි අපි විස්තර ඇතුව එදා සාරාංශයක් හැටියට අපි ගිය ධර්ම දේශනාවේදී කතා කරා. අද දවසේ අපි කොටසෙන් කොටස ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ, මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපි එදිනෙදා ජීවිතයේ තුල පුරුදු කරගන්නේ, ඒ තුලින් කොහොමද අපි අපේ සිහිය දියුණු කරගන්නේ, භාවනාවක් වඩාගන්නේ කොහොමද, මෙන්න මේ කාරණා අපි දවසින් දවස අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි කතා කරමු. පිංගතුනි, සතර සතිපට්ඨානය කියලා කියන්නේ අපි කතා කරා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා කොටස් හතර. ඒ සතර සතිපට්ඨානය තුළ අපේ සිහිය දියුණු වෙනවා, සිහිය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අනීවරණ සූත්‍රය. පංච නීවරණ ගැන දේශනා කරපු දේශනාව. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්, අකුසල රාශියක්. පංච නීවරණ කියලා කියන්නේ අකුසල් ගොඩක්. එහෙමනම් අපි සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවාගෙන භාවනා අරමුණක් තුල හිත පිහිටවාගෙන ඉන්න වෙලාවට විතරයි අපි මේ අකුසල අරමුණු වලින් මිදෙන්නේ. අනිත් හැම වෙලාවෙම අපේ හිත දුවන්නේ පංචකාම අරමුණු ඔස්සේ, කාමච්ඡන්දේ, එක්ක ව්‍යාපාදේ, තරහව, කේන්තිය, පරණ දේවල්, ගැටිච්ච දේවල්, ඒ ඔස්සේම හිත දුවන. ඊළඟට නිදිමත, අලසකම, කම්මැලි ගතිය, තීන මිද්දේ එක එක ස්වරූපෙන් බලවත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච, හිත විසිරෙනකොට පසුතැවීම ඇති වෙනවා. මට මේ කිසි දෙයක් කරගන්න බෑ, මගේ හිත විසිරෙනවා කියලා හිත විසිරෙන්න විසිරෙන්න පසුතැවෙනවා. ඊළඟට විචිකිච්ඡාව, තුනුරුවන් ගැන, බුද්ධාදී අටතැන් ගැන ඇතිවෙන සැක සංකා. එතකොට මෙන්න මේ ස්වභාවය හිතේ පවතිනවා කියන්නේ හැම වෙලාවෙම ඒක අකුසල රාශියක්, අකුසල් ගොඩක් කියන. මේ පංච නීවරණ නිසා මොකද වෙන්නේ? පඤ්ඤාය දුබ්බලී කරන, කෙනෙක්ගේ ප්‍රඥාව දුබල භාවයට පත් කරනවා. අඥාන කරන, කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා. අචක්කු කරන, කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දානවා. කෙනෙක්ගේ මතක ශක්තිය දුර්වල කරලා දානවා. එහෙමනම් මතක තියාගන්න, කෙනෙකුගේ මතක ශක්තිය අඩු වෙන්නේ දහම් ඇස නැති කරලා දාන්නේ, පඤ්ඤා දුබ්බලී කරන, ප්‍රඥායේ දුබල භාවයට, ප්‍රඥාව දුබල භාවයට පත් වෙන්නේ, නුවණැස අඩු වෙන්නේ මේ පංච නීවරණ නිසා. කෙනෙක් භාවනා කරනවා කියන්නේ නීවරණ යටපත් කිරීම, නීවරණ ප්‍රහාණය කරන්න මහන්සි ගැනීම. ඔබ මේ හැම භාවනා අරමුණක් තුළම ඔබ කරන්නේ පංච නීවරණ යටපත් කරලා හිත කුසල අරමුණක් තුළ එකඟ කරගන්නයි මේ භාවන අරමුණු තුළ ඔබ උත්සාහ කරන්න. ඒ තුළ ඔබේ සිහිය දියුණු වෙනවා, සිහිය වැඩෙනවා. අපි කතා කරා සිහිය දියුණු වෙන්න මතක ශක්තිය වැඩි වෙනවා කියලා. ඔබ දන්නවා මීට පෙර ඉතිහාසය ගත්තහම දැන් අද වෙනකොට අපි බොහෝ දුරට පුරුදු වෙලා තියෙන්නේ පොත්පත්වල මේවා සටහන් කරගෙන ත්‍රිපිටකේ පවාද පොත්වල ග්‍රන්ථාරූඪ වෙලා පොත්පත්වල තමයි බොහෝ ධර්ම කරුණු අද අපි එකතු කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ ඒ කාලේ අතීත වැඩ හිටියේ බුද්ධ කාලේ ඉඳන් ධර්ම සංගායනා පැවැත්විච්ච කාලවල පවා වැඩ හිටියේ මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමී මේ පොත්වල ලියලා කටපාඩම් කරගෙන මේ පොත්වල ලියලා පොත් එකතු කරගෙන යන ක්‍රමේ නෙමෙයි. සුතා හොඳට බණ අහන්න කියන දතා ඇසූ ධර්මයේ ධාරණී කරගන්න වචසා පරිචිතා නිතර සජ්ජායනා කර කර වචනින් පුරුදු කරගන්න. ඒ කියන්නේ ඔබ පොත්වල අද ලියලා පැත්තක තියලා තියෙන පොත්වල තියෙන මේ ධර්ම කරුණු නිතර බණ හැටියට අහනවා. ඉස්සර අහන එකක් තිබුණේ ධර්ම දේශනා කිරීමක් පොත් කියෝ කියෝ යන එකක් නෙමෙයි බණ අහනවා. ඒ අහන කරුණු දතා ධාරණී කරගන්න හොඳට කන් යොමු කරගෙන අහනකොට ඒ කාරණා හොඳට මතක හිටිනවා. ඒ අහල මතක තියාගත්ත ධාරණය කරගත්ත ධර්ම කාරණා වචනිනුත් පුරුදු කරනවා. නිතර සජ්ජායනා කර කර වචනින් පුරුදු කරගන්න. ඊළඟට මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසනවා භාවනා වශයෙන් බලනවා. අන්න එතකොට දිට්ඨියා සුප්පටි විද්දා තමන්ගේම අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඉදා රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ අපේ බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවලදී පවා සංගායනා අවසන් වෙලා ඒ මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට මේ ත්‍රිපිටකයේ කොටස් කටපාඩමෙන් පරම්පරාවෙන් ඉදිරියට අරගෙන යන්න පැවරුවා. එනිසා පින්වතුනි ධර්මයේ කටපාඩම් කර ගැනීම කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ඒ ධර්මයේ අහද්දි මතක තියෙන ඒ මතක ශක්තිය ධාරණ ශක්තිය ඒ කටපාඩම් මේ ඔක්කොම රැඳෙන්නේ භාවනාවත් එක්ක. පංච නීවරණ යටපත් වුණා කියලා කියන්නේ ඔබේ මතක ශක්තිය බොහොම ප්‍රබලයි. ඔබට ලොකු ධාරණ ශක්තියක් ඇති වෙනවා. ඔබේ චින්තන පරාසය ගොඩක් පුළුල් වෙනවා. එනිසා ඔබට බොහෝ ප්‍රමාණයක් හිතේ මතකේ රඳවාගෙන ධාරණී කරගෙන පවත්ව ගන්න පුළුවන්. එනිසා මේ සතර සතිපට්ඨානේ භාවනා ක්‍රම පුරුදු කරනවා කියන්නේ පුංචි දරුවන්ට පවා වැඩිහිටියන්ට මැදි වයසේ අයට පිංගුතුනි ඔබ හොඳට හොයලා බලන්න මේ භාවනා නොකිරීම තුළ දැන් සමහර බෞද්ධයෝම ගත්තත් බොහෝ පිරිසක් බණ අහන්න කැමති පින්කම් කරන්නත් කැමති සංවිධාන කටයුතු වලට පින්කම් සංවිධානය කරන්න බොහෝම කැමති පන්සල් වල වැඩිපුර ඉන්නේ සංවිධායකවරු පින්කම් සංවිධානය කරන්න පෙරහැරවල් යන්න සරසන්න කොඩි දාන්න ඒවට බොහෝ පිරිසක් එනවා. හැබැයි බණ අහන වෙලාවට එක්කෝ ගිහිල්ලා අනිත් අයට තේ හදනවා කෑම සකස් කරනවා වැඩ පින් අතේ වැඩ තමයි. හැබැයි බොහෝ දෙනෙක් බණ අහන්නෙත් නැහැ එතන. ඒ බණ අහන අයගෙන් ගත්තත් ඒ අය බණ විතරක් අහලා එතනින් නතර වෙනවා එක්ක. සමහරු බොහෝ බණ අහනවා. බණ පොත්පත් ආසාවෙන් කියවනවා. හැබැයි භාවනාවකට හිත පුරුදු වෙන්නේ. එතකොට එතනිනුත් තේරිලා ඉතාම සුළු පිරිසයි අර බණ අහන අයගෙන් ගත්තත් භාවනාවක් කරන්න හිත නැමේ. භාවනාවකට හිතක් පුරුදු වෙන්න. අන්නේ හිත පුරුදු කරගත්ත කෙනා තමයි මේ ධර්මයේ තියෙන හරය වටිනාකම තමන්ගේ ජීවිතය තුළ අත්දකින්නේ. අන්නේ නිසා පින්වතුනි හිත භාවනාවකට පුරුදු කරගන්න. අද අපි කතා කරන්නේ කායානුපස්සනා කොටසේ ප්‍රථම භාවනා කොටස. කායානුපස්සන කායානුව බලමින් භාවනා කිරීම. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ රූපය තමයි මේ කය කියලා බුදුහාඳුරු පෙන්වන්නේ. එතකොට මේ කය මුල් කරගෙන කායානුපස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙනවා. ආනාපාන සති කොටස, ඉරියාපත භාවනා කොටස, සම්පජන්‍ය භාවනා කොටස, ඒ වගේම අපි කියන පිළිකුල් භාවනාව, තවත් වචන තියෙනවා කායගත සති, අසුබය, ඒ ඔක්කොම එකම වචනේ, එකම භාවනාව. ඊළඟට ධාතු මනසිකාර භාවනා, නවසීවතික භාවනා. එතකොට මේ කියන භාවනා ක්‍රම කීපෙම මේ කායානුපස්සනාවට ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කායානුපස්සනා සතිපට්ඨාන කොටස විස්තර කරේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද භික්ෂුව, මොකද විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරද්දී ඒ අතර ගිහි අය බණහන්න ඉන්න බොහෝ පිරිසක්, හැබැයි ඉදිරියෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ අමතනකොට ඒ භික්ෂුන් වහන්සේලා අමතලා තමයි විශේෂයෙන්ම මහණෙනි කියලා දේශනාවල් ආරම්භ කරන්නේ. එහෙම නැතුව බොහෝ දෙනෙකුට ඒ දේශන අහනකොට හිතෙන්න පුළුවන් ආවා භික්ෂුන් වහන්සේලාට විතරයි, එහෙනම් අපිට ඌ අදාළ නැහැ කියලා. ඔබ මතක තියාගන්න, ගිහියෙක් වුණත් පැවිදි වුණත් අපි කාටත් තියෙන්නේ එකම ප්‍රශ්නේ, සංසාරික ප්‍රශ්නයක් තියෙන්නේ. සතර අපාය මහ ගෙදර කරගෙන අපාය වැටි වැටි යන සංසාර ගමන. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ මේ භයානක සසරෙන් මිදෙන්න අරමුණු කරගෙන. ඒ නිසා වෙන වෙනම භයානක අනතුරු දෙකක් නෙමේ, එකම අනතුරක්. හැබැයි පැවිදි කෙනා පැවිදි ජීවිතයේ තුල ගුණ ධර්ම රැකගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිවන් මාර්ගයේ හරියට ගමන් කරනවා නම් එයාගේ ගමන වේගවත්. ගිහි කෙනෙකුට තියෙන්නේ ඒ ගමන කරදර, බාධා, ප්‍රශ්න, වගකීම්, අඹුදරු හම්බ කරන්න ඕනේ, ගෙවල් වල දේවල්, යුතුයකම්, මේ හැම දෙයක්ම එක්ක බොහොම අමාරුවෙන් හිමින් තමයි මේ ගමන යන්නේ. හැබැයි යන්නේ එකම මඟ, ආර්ය අෂ්ටායික මාර්ගයේ. නිවනට තියෙන එකම මඟ තමයි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් යා යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල ගොඩාක් භාවනා ක්‍රම ගැන විස්තර කරනකොට පෙන්නන්නේ, ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අන්න බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති කොටස විස්තර කරද්දී මුලින්ම දේශනාව පටන් ගන්න ආකාරය. එතනදී භික්ෂුන් වහන්සේලා අරබයා දේශනාව ආරම්භ කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි අරඤ්ඤගතෝවා යම් කිසි කෙනෙක් ආරණ්‍යක මහ වනාන්තරික රුක්කමූලගතෝවා කැලේ ගහක් යට වෙන්න පුළුවන්, ශුඤ්ඤාගාරගතෝවා හිස් පරිසරයක. මතක තියාගන්න, දැන් මේක පටන් ගන්නකොටම එහෙනම් අපිට බෑ, අපි ගෙවල් වල ඉන්නේ, අපිට ගහක් නැහැ, අපිට ආරණ්‍යයක් නැහැ. එතකොට මේ වගේ තැන් වලින් අල්ල ගන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ භික්ෂුන් වහන්සේලාට භාවනාවට යෝග්‍ය සුදුසු කරදර බාධා අඩු ආරණ්‍යක ඉන්න කෙනෙක් නම් අන්නේ ආරණ්‍යගතව ඉන්නකොට භාවනාවට සුදුසු පරිසරයකයි. එක්ක ගහක් යටට ගිහිල්ලා බොහොම හුදකලාවේ නිෂ්කලංකව වාඩි වෙලා භාවනා කරනවා. ශුඤ්ඤාගාරගතව කියන්නේ හිස් පරිසරයක්. ඒක ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබේ නිවසේ වේවා. ඒ කියන්නේ කෙනෙකුගෙන් කරදරයක්, බාධාවක්, අවහිරයක් නැති තැනක ඔබ භාවනාවට සූදානම් වෙන්න. පිරිසක් ඇවිල්ලා කරදර කරන, අඬ ගහන, ඔළුවෙන් අල්ලනවා, කනමිරි කරනවා, අතින් ඇදලා දානවා, එහෙම දැන් සමහර වෙලාවට භාවනා කරන්න වාඩි වුණාම දරුවෝ පොඩි ළමයි එක්ක ඒ අම්මලා ආසයි වාඩි වෙලා භාවනා කරන්න. හැබැයි පුංචි දරුවෝ ඇවිල්ලා අම්මගේ ඔඩොක්කුවේ වාඩි වෙනවා භාවනා කරනකොට. එක්ක අම්මගේ මූණ ඉඹිනවා, කන අදිනවා, කොණ්ඩෙන් අදිනවා. එතකොට මේ පොඩි දරුවෝ නොදන්නකමට. නමුත් ඔබට පුළුවන් ඔබේ නිවසේ සමහර වෙලාවට ගෙදර බුදු කාමරයක් තියෙන වෙන්න පුළුවන්. එතන කාටවත් කරදරයක් නැති. මොකද මේ භාවනා කියන්නේ භාවනා රඟපාන එකක් නෙමෙයි. අනිත් අයට පේන්න අපිත් භාවනා කරනවා කියලා එහෙම පෙන්න මේ භාවනා රඟපෑමක් නෙමෙයි. මේක තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න වැඩපිළිවෙල. අන්න ඒ නිසා කාටවත් කරදරයක් බාධාවක් නැති පුංචි හිස් තැනක්. අපි ගමු ඔබේ බුදුන් අඳින කාමරේ. එක්ක ඔබට නිදාගන්න කාමරයක් තියෙනවා ඒ කාමරේ තුල. සමහරලාවට නිදාගන්නකොට තව කෙනෙක්ගෙන් කරදරයක් බාධාවක් නැතුව ඔබට නිදාගන්නකොට අනිත් අය සමහරලාවට නිදි වෙලාවේ කෙනෙක් ඇහැරලා භාවනා කරනවා. අන්න කිසිම කරදරයක් නැති වෙලාව. එතකොට මේ වගේ ශුන්‍යාගාර හිස් තැනක් භාවනාවට සුදුසු පරිසරයක්. ඒක තමයි පළවෙනිම දේ. භාවනා කරන්න පටන් ගනි. ඊළඟට අනිත් භාවනාවල් වලට වඩා ආනාපාන සති භාවනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ එක ඉරියව්වක් පෙන්නනවා ආනාපාන සතිය වැඩිය යුතු. ඒ තමයි නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. අන්න ඒක තමයි වැදගත්ම දේ. නිසීදති පල්ලංකං ආභුජිත්වා, පළඟක් බැඳගෙන වාඩි වෙන්න කියන. ඒ වාඩි වෙලා උජුං කායම් පනිදාය, කය ඍජුව තියෙන විදිහට ශරීරය සකස් කරගෙන වාඩි වෙන. එහෙම වාඩි වෙනකොට අපේ හුස්ම රැල්ල බාධාාවක් නැතුව හොඳට ආස්වාස ප්‍රස්වාස අපේ ඉරියව්වත් එක්ක බැඳිච්ච දෙයක්. මොකද සමහර වෙලාවට කෙනෙක් ඉදිරියට වැඩිපුර නෙරලා වාඩි වෙන අවස්ථා තියෙන. කෙනෙක් වාඩි වුණාට පස්සේ අපි ගමු අර කුදු වෙලා වගේ වාඩි වෙනවා. එක්ක පැත්තකට ඇල වෙලා වාඩි වෙනවා. එවැනි ඉරියව්ව යම් වෙනස්කම් තියෙනකොට ඒ හුස්ම රැල්ලේ පවා සමහර වෙලාවට කෙටි ආස්වාස ඊළඟට ප්‍රස්වාසවල යම් දිග බවක් සමහර වෙලාවට වැටහෙනවා. ආස්වාස ප්‍රස්වාසවල වෙනස්කම් තියෙනවා. ඒ හුස්ම රැල්ලේ ස්වභාවයේ යම් වෙනස්කම් තියෙනවා. අන්න ඒ නිසා ඔබ කය ඍජුව තියාගෙන වාඩි වෙන. දැන් මේ හැම තැනක්ම ඔබට ටිකෙන් ටික පැහැදිලි කරගෙන මම මේ දේශනාවේදී භාවනාව ගැන ඔබට කියලා දෙන්නේ. එතනදී කෙනෙක් අනේ අපේ ධනිස් ඔපරේෂන් කරා, එක්ක වැටිලා කකුල නමන්න බෑ, ඒ නිසා අපිට භාවනාව කරන්නම බැයිද, ඒ වගේ සමහර වෙලාවට පුංචි කකුල් දෙක නමා ගන්න බැරි නිසා භාවනාව නවත්තන්න එපා. එතනදී ඔබ පළඟක් බැඳගෙන ඔබට අර භාවනා ආසනයක ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න අපහසු වෙන්න පුළුවන්. පුංචි බංකුවක්, පොඩි පුටුවක්, එවැනි ආසනයක් එක පුංචි මෙට්ටයක් හරි ඔබට වාඩි වෙලා කකුල් දෙක නමාගෙන ඔබේ කොන්ද ඍජුව තියෙන ආකාරයට ඔබට වාඩි වෙන්න. සමහර වෙලාවට ඔබට එහෙම එකපාරට ඉඳ ගන්න අමාරු නම් හේතු වෙන්නම අවශ්‍ය නම් එක්කෝ ඔබට පුළුවන් බිත්තියකට හරි එක්ක පුටුවේ ඇඳකට හරි එහෙම හේතු වෙලා, වැදගත්ම දේ තමයි කය ඍජුව තියෙන ආකාරයට ඔබ වාඩි වෙන්න. එතකොට මෙන්න මේ වගේ ඉරියව ඔබ හදා ගන්න. ඔබට යම් වෙලාවක් අඩුම ගානේ පැය භාගයක්වත් කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා, ධනිස් රිදෙනවා ඉන්න බෑ කියලා එතන එහෙට මෙහෙට දඟලන්නේ නැකිටින්නේ නැතුව ටික වෙලාවක් අඩු ගානේ පැය භාගයක්වත් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට ඔබ ආසනයක් හදාගන්න. ඒ වාඩි වෙන ආසනය තුල ඔබ වාඩි වෙලා කය ඍජුව තියෙන ආකාරයට සකස් කරගෙන දැන් ඔබේ භාවන අරමුණ තමයි හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලේ තමයි ඔබ හිත පිහිටවාගෙන භාවනා කරන්න. ඒ හුස්ම රැල්ල තුල තමයි ඔබ හිත දියුණු කරගන්න. දැන් බලන්න පිංගතුනි, අපි උපන්දා ඉඳන් හුස්ම ගන්නවා. කවද හරි අන්තිම හුස්ම රැල්ල, අපි කියන මිනිස්සු පණ ඇදලා ඔන්න අන්තිම හුස්ම ගියා කියන. අන්තිම හුස්ම රැල්ල මේ කය අතහැරලා මේ ආස්වාස ප්‍රස්වාස නතර වෙනකන් අපි හිතුවත් නැතත් හුස්ම ගන්නවා. හැබැයි අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ මේ හුස්ම රැල්ලේ හිත පිහිටවල හිත දියුණු කරන්න පුළුවන්. ඉහළ සමාධි ධ්‍යාන මට්ටම් වලට හිත නංව ගන්න පුළුවන්. ඒ ධ්‍යාන තුලින් විදර්ශනාවට හැරිලා ආනාපාන සතියෙම විදර්ශනා වඩලා ආනාපාන සති භාවනාවෙම නිවන් දකින්න පුළුවන්. මේ භයානක සසරෙන් මිදෙන්න පුළුවන් කියලා. දැන් බලන්න අපිට නිවන් දකින්න අවශ්‍ය ක්‍රමය අපේ ශරීරයේ හුස්ම රැල්ල තුලම තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒ තුල සිහිය පිහිටවාගෙන සිහියෙන් හුස්ම රැල්ලේ වෙනස්කම් තේරුම් ගනිමින් හිත දියුණු කර ගැනීම පමණයි. භාවනා අරමුණ, භාවනා නිමිත්ත තමන්ගේ කය හා බැඳිච්ච හුස්ම රැල්ලේම පවතිනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කාරණේ බොහොම ලස්සනට දේශනා කරන එක තැනක බුදුහාඳුරු දේශනා කරනවා. ආනන්ද හාමුදුරු අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, එකම භාවනාවක් තුළ කරුණු හතරක් වැඩෙන. ඒ කරුණු හතර වඩාගෙන යනකොට ඒ භාවනාව තුළම කරුණු හතක් වැඩෙන. ඒ කරුණු හත වඩනකොට කරුණු දෙකක් සාක්ෂාත් වෙන භාවනාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දිය, එකම භාවනාවක් තුළ කරුණු හතරක් වැඩෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒ තමයි මේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව තුළ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඔබ හුස්ම රැල්ල මේ කායානුපස්සනාවට අයිති භාවනාවක් වුණාට හුස්ම රැල්ලේ සිහිය පිහිටවලා කායානුපස්සනාවෙන් පටන් ගන්න. හැබැයි ඒ තුළ කායානුපස්සනා කොටස වැඩිලා ඒ ආනාපාන සති භාවනාව තුළම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හතරම වැඩෙනවා. ඒ වැඩිලා සප්ත බොජ්ජංග කරුණු හතක් වැඩෙනවා. ඒ සතර සතිපට්ඨානෙ වැඩිලා ආනාපාන සතිය තුළම සප්ත බොජ්ජංග ධර්මත් වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම හත වැඩිලා අවසන් වෙනකොට විජ්ජා විමුක්ති කියන කරුණු දෙක සාක්ෂාත් කරනවා. එහෙමනම් එකම භාවනාවක් තුළ කාරණා හතරක් වැඩලා ඒ හතර වැඩෙනකොට කරුණු හතක් වැඩිලා ඒ කරුණු හත වැඩෙනකොට කරුණු දෙකක් සාක්ෂාත් කරන එකම භාවනාව ආනාපාන සතියයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්න ඒ නිසා මේ ආනාපාන සති භාවනාව වඩන්න ලොකු ආසාවක්. මේක හරි ප්‍රණීතයි. බුදුහාඳුර පෙන්වන්නේ ප්‍රණීත භාවනාව. දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුණා වගේ ආනාපාන සතිය වඩන කෙනාගේ හිත සංසිඳෙනවා, තැම්පත් වෙනවා. බොහෝම ප්‍රබෝධමත් මනසකින් එයාට දවස ගත කරන්න පුළුවන් ආනාපාන සතිය පුරුදු කරගන්න කෙනෙකුට. එතකොට පින්වතුනි, මේ ආනාපාන සති භාවනාවේදී දැන් අපි ආසනය ගැන කතා කරා. දැන් ඔබේ භාවනා නිමිත්ත තමයි හුස්ම රැල්ල. එතකොට අපි දන්නවා යම් යම් භාවනා ක්‍රම යම් සම්ප්‍රදායන් එක්ක සමහර අය භාවනා කරනකොට පිම්බීම හැකිලිම බලනවා කියලා, හිත යොමු කරනවා බඩ තමන්ගේ කුස දිහාට. මොකද අපි හුස්ම ගන්නකොට හුස්ම මේ ශරීරයත් එක්කම බැඳිච්ච දෙයක්. අපි ආශ්වාස කරනකොට ඔබේ පපුව මේ පෙනහලුත් එක්ක ඔබේ බඩ පිම්බෙනවා. ඊළඟට ඒ ආයි හැකිලෙනවා. එතකොට මේක හුස්ම වාරයක් වාරයක් පාසා සිද්ධ වෙනවා. එතකොට යම් බුරුම භාවනා ක්‍රම ඔස්සේ ඒ විදිහට හිත පිහිටුවලා වඩ මේ ආනාපාන සතියෙන් යම් හිත දියුණු කරගන්න උත්සාහ කරන භාවනා ක්‍රමයකුත් තියෙනවා. හැබැයි බොහෝ පැරණි ආචාර්යවරු, පැරණි භාවනා ගුරුවරු ආනාපාන සති භාවනාවේදී මේ සතර සතිපට්ඨාන දේශනාවට අනුව හුස්ම රැල්ලේ හිත පිහිටවන්න ඒ අය මේ නාසයේ අග, නාසිකාග්‍රයේ ළඟ තමයි සිහිය පිහිටවන්න පුරුදු කරේ. එතනදී අපිට හුස්ම දැනෙන තැන ඉතාම වැදගත්. දැන් ඔබ මේ බණ අහන අතරෙම ඔබ පුළුවන් නම් පුංචි වෙලාවක් තප්පර කීපයක් ඔබ හොඳට ඇස් පියාගෙන ඔබේ හුස්ම දිහා හිතෙන් බලන්න, වෙන බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න නැතුව හොඳට බලාගෙන ඉන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි, ආස්වාසයක් ප්‍රස්වාසයක්, ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හුස්ම දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබට දැනෙනවද හුස්ම වැටෙන හැටි? ඔබට දැනෙනවද මේ හුස්ම නාස් සිදුරු දෙක ළඟින් ඇතුල් වෙලා ශරීරයට ඇතුල් වෙන හැටි, හුස්ම පිට වෙන හැටි? ඔබ හොඳට බලාගෙන ඉන්නකොට ඔබට තේරෙනවා ගොරෝසු විදිහට හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා, හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. එතකොට අන්න එතනදී ඔබට දැන් හුස්ම රැල්ල තේරුම් ගන්න පුළුවන්. ඔබට හුස්ම වැටහෙනවා. අන්න දැන් ඔබ උත්සාහ කරන්නේ භාවනා ඉරියව්වට වාඩි වෙලා මෙන්න මේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්න. ඒ සිහිය පිහිටවා ගැනීම පිණිස අපි හිත එක තැනක රඳව ගන්න උත්සාහ කරනවා. ඒ තැන ඒ පුද්ගලයාનો වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙකුට මේ උඩු තොල ළඟ හුස්ම දැවටිලා හුස්ම ඇතුල් වෙනවා හොඳට දැනෙන. කෙනෙකුට මේ නාස් සිදුරු දෙක, ඒ නාසිකාග්‍රය කියන නාස් සිදුරු දෙක ළඟින් හුස්ම දැවටිලා ඇතුල් වෙනවා හොඳට තේරෙන. තව කෙනෙකුට නාසය ඇතුලෙන් හුස්ම දැවටිගෙන ඇතුල් වෙනවා පිට වෙනවා තේරෙන. එතකොට මෙන්න මේ කොයි තැනින් හරි ඔබ අල්ලන්න ඕනේ හුස්ම රැල්ල. හුස්ම ඇතුල් වෙන හැටි, හුස්ම පිට වෙන හැටි. දැන් ඔබ ආනාපාන සති භාවනා වඩද්දි දැන් ආසනේ සකස් කරගත්තා. ඔබ භාවනාවට වාඩි වුණා. දැන් ඔබ ආනාපාන සති භාවනාවේ පළවෙනිම පියවර, අපි පියවරෙන් පියවර හොඳට නිරවුල්ව තේරුම් ගත්තොත් ආයි මේ භාවනාව ගැන ඔබට කවදාවත් සැක සංකා ඇති වෙන්නේ නැහැ. ආයේ මේ කාගෙන්වත් අහන්න ඕන නැද, ගුරුවරේ කෝ නැද, ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ගුරු උපදේශ තමයි මේ දේශනාවල සඳහන් වෙන්නේ. හැම බුදු කෙනෙක්ම දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව තමයි අදාපිට බුදුහාඳුරු පිරිනිවන් පානවත් එක්කම ඉන්න එකම ගුරුවරයා සාස්ෘන් වහන්සේ තමයි ශ්‍රී සද්ධර්මයේ. ඒ ධර්මයේ සඳහන් භාවනා ක්‍රමය අපි ඒ විදිහටම අහලා තේරුම් අරගෙන භාවනා කරද්දී අපිට ආයි තව අමුතු ගුරුවරු හොයන්න අවශ්‍ය නැහැ. ධර්මයේ මේ සියල්ල සඳහන් වෙනවා. ඔබ නිරවුල් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඔන්න ඔබ භාවනාවට වාඩි වෙලා ඔබේ පළවෙනිම පියවර සෝ සතෝව අස්ස සති, සෝ සතෝව පස්ස සති. හොඳට සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. දැන් මේක තමයි ආනාපාන සති භාවනාවේ පටන් ගන්න. සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්ස සති. සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. හොඳට සිහිය පිහිටවාගෙන. අර අපි කලින් කතා කරපු අකුසල් ගොඩක් කියලා කතා කරපු පංච නීවරණ වලට හිත දුවන්න ඉඩ නොදී. අපේ හිතේ ස්වභාවය තමයි හිත හැම වෙලාවෙම අරමුණෙන් අරමුණට දුවනවා. ඇහැට පේන රූපයක් ඔස්සේ හිත දුවනවා. කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ හිත දුවනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුවනවා. කාපු වීපු දේවල් ඔස්සේ හිත දුවනවා. කයට දැනෙච්ච පහස ඔස්සේ හිත දුවනවා. මේ පංච කාම අරමුණු තුල හිත දුවනවා. ඒවැ ප්‍රියමනාප අරමුණු හොය හොයා ආසාවෙන් හිත දුවනවා. ඒකට කියනවා කාමච්ඡන්ද. ඊළඟට හිත දුවනවා ව්‍යාපාද. ඒ ප්‍රියමනාප අරමුණු හොයන්න ගිහිල් ඇතිවෙච්ච ගැටීම්, ඇහැට පෙනිච්ච අපි අකමැති අප්‍රිය අමනාප රූප හැම වෙලේම මතක් වෙනවා. කනට ඇහිච්ච අප්‍රිය අමනාප ශබ්ද, කවුරු හරි බැනපු ඒවා, කේන්ති ගියේවා, තරහ ගියේවා හැම වෙලේම මතක් වෙනවා, හිතට වද දෙනවා. ඊළඟට නාසයට දැනිච්ච අකමැති දේවල්, කාපු බීපු දේවල්, අපි අකමැති අප්‍රිය අමනාප අරමුණු හැම වෙලේම මතක් වෙනවා. භාවනාවට වාඩි වුණත් ඇස් පියාගත්ත ගමන් ඒවා සිහි වෙනවා. ඊළඟට හිත කම්මැලි, නිදිමතයි, අලසකමයි හිත වෙන මේ හිතේ අකුසල් වල භයානකකම ඔබ හොඳට තේරුම් ගන්න. ඔබට පැය ගණන් නිදිමතක් නැතුව කෙලෙස් සහිත දේවල් කතා කර කර, විහිළු තහළු කර කර, හිනා වෙවි, එළි වෙනකම් වෙලාව යන තේරෙන්නෙත් නැහැ මිනිස්සුන්ට. අනුන්ගේ අදකුද කතා කර කර අඩුපාඩු කියේ කියා මේ කෙලෙස් උපද්දවමින් ඒ තුල ඉන්නකොට නිදිමත කියන එක දැනෙන්නේවත් නැහැ. ඒකට හේතුව හිත තියෙන අකුසලයේ තුල. ඒ නිසා අකුසලයටමයි හිත ඇදෙන්නේ. හැබැයි ඔබ භාවනා කරන්න වාඩි වෙලා ඇස් පියාගෙන හුස්ම දිහා බලනකොට ටික වෙලාවක් යනකොට මෙන්න නින්දට හිත වැටෙනවා. එහෙම නිදිමත එනවා, ඈනුන් යනවා, කම්මැලි ගතිය ඇති වෙනවා, දැන් බෑ කියලා හිතෙනවා, හෙට කරනවා කියලා හිතෙනවා. කුසීතකම, අලසකම, නිදිමත, කම්මැලි ගතිය මේ අරමුණු කලාගෙන එනවා. තීන මිද්දේ නීවරණයක්. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. ආනාපාන සතියටයි හිත ගත්තේ. හුස්ම රැල්ල දිහා හිත බලන්නේ. හිත නොයේ කරමුණු ඔස්සේ දුවනවා. ඒ දුවන්න දුවන්න තමන්ට පසුතැවීමක් ඇති වෙනවා. අනේ මට මේ භාවනාව කරගන්න බෑනේ, කොච්චර ආසාවෙන්ද මම භාවනාවට වාඩි වුණේ, මට මේක කරගන්න බෑනේ කියලා පසුතැවීමක් ඇති වෙනවා. ඒ පසුතැවෙන්න පසුතැවෙන්න තව තවත් හිත විසිරෙනවා. ඊළඟට විචිකිච්ඡාව, සැකය, නොයෙක් සැක සංකා ඇති වෙනවා. භාවනාව ගැන සැක හිතෙනවා, බුදුහාඳුර ගැන සැක හිතෙනවා, ධර්මයේ තියෙන දේවල් හරිද කියලා සැක හිතෙනවා. එතකොට මේ වගේ නොයෙක් සැක සංකා එක්ක දැන් බලන්න මේ කියපු කරුණු සියල්ලම එක්ක භාවනාවට බාධාව, අකුසල් ගොඩක් ඔබව ඔබේ නුවණ නැස නැති කරන, ඔබේ හිතේ දියුණුව නැති කරන, දහම් ඇස නැති කරන, ඔබේ චිත්ත දියුණුව නැති කරන කරුණු තමයි ඔය බලවත් වෙන්නේ. ඔබ ඒවට ඉඩ නොදී ඔබ බුදුහාඳුර පෙන්නනවා, මහණෙනි කුලප්පු වෙච්ච සත්ත්වෙක්ව දමනය කරනවා වගේ, ගැට ගහලා බැඳලා කණුවක තියලා හිර කරලා ගැට ගහලා ඔහු දමනය කරගන්නවා වගේ. අරමුණු ඔස්සේ දුවන හිත හුස්ම රැල්ල තුල, භාවනා නිමිත්ත තුල හිත බැඳලා තද කරලා තියාගන්න. ඒකට අවශ්‍ය වෙනවා කාරණා තුනක්. ආතාපි සම්පජානෝ සතිම. මේ සතර සතිපට්ඨානි පුරාම හැම භාවනාවක් ගැනම අපි කතා කරනකොට අපිට වැදගත්ම වෙන කාරණා තුන ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවණ. දැන් අර පංච නීවරණ අරමුණු හිතට එනකොට නුවණ තියෙන්න ඕනේ. මේක කුසල්ද අකුසල්ද? මම වාඩි වුණේ මොකටද? මේවා හිතන්නද? භාවනා කරන්නද? මොනවද මම මේ හිතන්නේ? මේක හොඳ නැහැ. මම මේ අරමුණෙන් හිත ගන්නවා. එතකොට මේ විදිහට ඔබේ හිත දුවන අරමුණු ඔස්සේ ඒකේ කුසල් අකුසල් හොඳ නරක හිතලා සැනින් භාවනා අරමුණට හිත ගන්න නම් සම්පජාන හොඳ නුවණක් පවත්වන්න ඕනේ. සතිමා හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඒ සිහියෙන් ඉන්න කෙනා තමයි හිත නීවරණයකට වැටිච්ච ගමන් සැනින් දන්නවා. භාවනා අරමුණෙන් පිටතට හිත ගිය ගමන් දන්නවා. සිහියෙන් ඉන්න කෙනා දැන් මගේ හිත වෙන අරමුණකට ගියා. ආයි අරමුණට ගියේ. ඒ නිසා භාවනාව පටන් ගන්නකොට අමාරුයි. බොහෝ දෙනෙක් අපි භාවනාව ගැන කතා කරන වැඩසටහන් ලංකා පුරා අපි භාවනා වැඩසටහන් ධර්මදේශන අවුරුදු ගානක් අපි කරා. භාවනාව පුරුදු කරන කොච්චර නම් අපි එක්ක ඇවිල්ලා කතා කරනවද? බොහෝ දෙනෙකුට මේක පටන් ගන්නකොට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ විනාඩියක්වත් අඩුම ගන්න විනාඩි 4ක් 5ක් හිත හුස්ම රැල්ලේ පිහිටවන්න බෑ. සමහරුන්ට තමන් ගැන විශාල කලකිරීමක් ඇති වෙනවා. අයියෝ මට මේක කරගන්න බෑනේ. ඇයි මට මෙහෙම වෙන්නේ? මේවා මගේ හිත මෙච්චරම මට අරමුණකට ගන්න බැයිද? මෙච්චර පහත් හිතක්ද මට තියෙන්නේ කියලා තමන්ගේ හිත ගැන තමන්ටම කලකිරීම ඇති වෙනවා. භාවනා කරන්න උත්සාහ ගනිත් ඒ තරමකට හිත කලබලයි, අපේ පාලනෙන් තොරයි. ඒ නිසා මුලදී වැදගත්ම දේ අරමුණට හිත ගන්න නැවත නැවතත් ගන්න උත්සාහය. ඔබ හුස්ම රැල්ලේ හිත පිහිටවනකොට දහස් වරක් හිත දුවන්න පුළුවන්. ඒ අන හැම වෙලාවකම ආයිමත් ගෙනහල්ලා භාවනා අරමුණේ හිත තියන්න. ආයි හුස්ම ගැන හිත හිත ඉන්නකොට ආයි මොනවා හරි මතක් වෙනවා. ආයි ගෙනහල්ලා හුස්ම රැල්ලේ හිත පිහිටවන. ආයි හිතනවා මං ආනාපාන සතිය වඩන්නේ. මං හුස්ම දිහා බලනවා. ආයි කීප වතාවක් ආශ්වාස ප්‍රශ්වාස දිහා හොඳට බලාගෙන ඉන්නකොට ඔන්න වෙන මොනවා හරි මතක් වෙනවා. වැඩකටත් නැති දේවල් ඒ ඔස්සේ හිත දුවනවා. එතකොට මේ විදිහට තමයි පළවෙනි පියවර සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති. හොඳට සිහියෙන් ආශ්වාස කරනවා, සිහියෙන් ප්‍රශ්වාස කරනවා. මතක තියාගන්න මේක ලේසි නෑ පටන් ගන්න. ඒ නිසා දවසක් දෙකක් සතියක් මාසයක් භාවනා කරලා අපේ හිත විසිරෙනවා කියලා ඔබ භාවනාව නැවැත්වුවොත් ඔබ එතනම පරදිනවා. ඔබ නැවත නැවත වීරිය අවශ්‍යයි. ආතාපි කෙලෙස් තවන වීරිය. ඔබ කාලයක් භාවනා කරගෙන කරගෙන යනකොට කාලයක් වීරිය වඩනකොට ඔබට පුරුදු වෙනවා. මේ හැම දෙයක්ම එහෙමයි. භාවනාව විතරක් නෙමෙයි. ඔබ හිතන්න කවදාවත් වාහනයක් පදවපු නැති කෙනෙක් රියදුරු ආසනයක වාඩි කරලා ඔහුට යතුරක් දීලා වාහනේ ස්ටාර්ට් කරලා දෙනව අරන් යන්න පුළුවන්ද? ජීවිතේට වාහනයක් පදවපු නැති කෙනෙකුට ඒ කිසිම දැනුමක් නැහැ. ඊළඟට දවසක් කවුරු හරි ඉස්සරහින් වාඩි කරලා අරගෙන යනවා. පළවෙනි දවසේ කවුරු හරි කියලා දීලා ටික වෙලාවක් තනියෙන් වාහනයක් අරගෙන යන්න දුන්නොත් පුළුවන්ද? ඒත් බෑ. කාලයක් පුරුදු වෙන්න ඕනේ. හොඳ රියදුරෙක් කියන්නේ අවුරුදු ගානක පළපුරුද්දක් තුල ගොඩ නැගෙන කෙනෙක්. අපි දන්නවා බොහෝ දෙනෙක් රියදුරු රැකියාවකට කෙනෙක් ගන්නකොට එයාගේ පළපුරුද්ද බලනවා. මෙයා වාහන ඉලවන්න පටන් අරන් කොච්චර කාලයක්ද? මොන වගේ වාහනද පදවලා තියෙන්නේ? ඒ අතර මොන වගේ අනතුරු සිද්ධ කරගෙන තියෙනවද? පළපුරුද්ද කොහොමද? ඒ විතරක් නෙමෙයි, ඒ කෙනා වාහනයක් පාරේ පදවගෙන යන ආකාරය ඔබ දන්නවා. ලයිසන් එකක් ගන්න ගියත්, ඔබ රියදුරු බලපත්‍රයක් අලුත් කරගන්න ගියත්, ඒ නිලධාරියෙක් ඇවිල්ලා ඔබ වාහනේ පදවන හැටි, ඔබ වාහනේ හරවන හැටි, ඒ තිරිංග ක්‍රියාත්මක කරන හැටි, ඒ හැම දෙයක්ම පරීක්ෂා කරලා එතන ලකුණු දෙනවා. එතකොට ඒ තුල තමයි ඔබේ ඒ රියදුරු බලපත්‍ර තීරණය වෙන්නේ. එතකොට ඒ වගේ මේ භාවනාව ලේසි දෙයක් නෙමෙයි. කාලයක් ප්‍රගුණ කරන්, කාලයක් පුරුදු කරන්. එතකොට හොඳ දක්ෂ රියදුරු බුදුහාඳුරු. මම මේ උපමාව ගත්තේ බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන විස්තර කරන්නේ මහණෙනි යානාවක් පදවන කෙනෙක් වගේ. දක්ෂයෙක් බවට පත්වෙන්න කියෙනවා භාවනාව තුළ. බුදුහාමුදුරුවෝ උපමාව ගන්නවා. යානාවක් පදවන කෙනෙක් ඒ කාලෙ බුදුහාමුදුරුවන් කාලේ අද වගේ වාහන නැති වුණාට ඒ කාලෙත් අස්වරථ නොයෙක් විදිහේ සතුන් මාර්ගයෙන් යන රථ තිබිලා තියෙනවා. ඒ රථ පදවන රථාචාර්යවරු ඉඳලා තියෙනවා. එතකොට දක්ෂ රථාචාර්යවරයෙකුට ඒ වාහනේ හොඳට පාලනය කරගෙන කිසිම කෙනෙකුට පාරේ අනේන කෙනෙකුට තවත් වාහනයකට අනතුරක් නොවන විදිහට ඕනෑම ගමනක් ගිහිල්ලා අනතුරක් නොවන විදිහට ඔහුට එන්න පුළුවන් විශ්වාසයෙන්. ඇයි ඔහුට ඒ තුළ හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ වගේ භාවිතා බහුලී කතා නිතර නිතර කරන්න බහුල බහුල වශයෙන් වඩන්න යානාවක් වාහනයක් පදවන කෙනෙක් වගේ දක්ෂයෙක් බවට පත් වෙන්න කියලා. ඒ පිණිස පිංගතුනි ඔබ භාවනා කරන කෙනෙක් නම් ඔබ නිතර භාවනා කරන්න. ඊළඟට දැන් අර සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරන ඔබ තමයි පටන් ගන්න. කාලයක් හොඳට භාවනා කරගෙන උත්සාහ කරගෙන කරගෙන යනකොට ඔබට තේරෙන ඔබේ හිත හුස්ම රැල්ලේ පිහිටනවා තැම්පත් වෙනවා. දැන් අර මුල් දවස්වල වගේ ගොඩාක් හිත අරමුණු සිදුවන්නේ නැහැ. බොහෝ වෙලාවක් ඔබට භාවනා අරමුණේ ඉන්න පුළුවන්. එහෙම හිත වැඩිගෙන වැඩිගෙන යනකොට අන්න දැන් ඔබට හුස්ම රැල්ලේ වෙනස්කම් වැටහෙන්න පටන් ගන්නවා. දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. එතකොට අන්න දීර්ඝාස්වාස දීර්ඝ ප්‍රස්වාස හොඳට තේරෙනවා. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම හෙලනකොට තේරෙනවා. දැන් මතක තියාගන්න මෙතනදී අපි උවමනාවෙන් හුස්ම ගන්නව නෙමෙයි. හොඳට සිහියෙන් ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන හිටියා. හිත පිහිටෙව්වා හුස්ම රැල්ල තුල. කාලයක් භාවනා කරගෙන යනකොට හිත හුස්ම රැල්ල තුල පිහිටලා ඒ තුල සිහිය වැඩෙනකොට හුස්ම රැල්ලේ වෙනස්කම් දැන් හොඳට ප්‍රකටව Tamanට වැටහෙනවා. පජානාති කියන්නේ නුවණින් දැනගන්න. දීගං වා අසසන්තෝ දීගං අසසාමිති පජානාති. දීර්ඝ ආස්වාසයක් නම් දීර්ඝ ආස්වාසයක් කියලා හොඳට නුවණින් දැනගන්න. දීර්ඝව වමනාවෙන් හුස්ම ගන්නවන් නෙමෙයි. බොහෝ දෙනෙකුට මේ ආනාපාන සතිය පැටලෙන අවුල් කරගන්න තැන තමයි වමනාවෙන් හුස්ම ගන්න හෙලන්න පටන් ගන්න ආනාපාන සතිය තුල. හුස්ම රැල්ල තමන්ගේ පාලනයකට ගන්න උත්සාහ කරන. දන්නේම නැතුව හිත විසිරෙනකොට ඒක නවත්ත ගන්න වේවා. එකෝ හුස්ම රැල්ලේ හිත තියාගන්න උවමනාවට වේවා. ඔන්න මං හුස්ම ගන්නවා කියලා ආශ්වාසයක් කියලා උවමනාවෙන් හුස්ම ගන්න. ප්‍රශ්වාසයක් කියලා උවමනාවෙන් හුස්ම හෙලනවා. එතකොට අර ස්වභාවික රටාවට එහා ගිහිල්ලා උවමනාවෙන් හුස්ම ගැනීම තුළ ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට සමහරලාට පපුව හිර වෙනවා වගේ දැනෙනවා. පපුව පෙනහළු හිරිවැටලා වගේ දැනෙනවා. හුස්ම ගැනීමේ අපහසුයක් දැනෙනවා. ඒක භාවනාය වැරද්දක් නෙමෙයි, ඔබ කරපු ක්‍රමේ වැරද්ද. ඒ නිසා මතක තියාගන්න කොයිම ආකාරයකටවත් ස්වභාවික හුස්ම තුල සිහිය පිහිටවනවා මිසක් උවමනාවෙන් වීරියෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. එතකොට සිහිය දියුණු වෙනකොට වැඩෙනකොට හුස්ම රැල්ලේ වෙනස්කම් ප්‍රකටව තේරෙනවා. ඔන්න දෙවනි පියවර. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. අන්න සබ්බකාය මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳිච්ච දෙයක්. ආනාපාන කය හැටියට බුදුහාමුදුරු මේ හුස්ම රැල්ල විස්තර කරා. කාය සංඛාර කයහ බැඳී පවතින. ඒ නිසා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරය හොඳට තේරුම් ගනිමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. දැන් මේ මට්ටමට එනකොට ගොඩක් හිත පිහිටලා හුස්ම රැල්ල අර නොයේක් නීවර නොසේ දුවන ගතිය දැන් අඩුයි. බොහෝ වෙලාවක් හිත හුස්ම තුල හිත පිහිටවන්න පුළුවන්. දැන් එයාට හුස්ම රැල්ල වෙනස්කම් හොඳට තේරෙනවා. ඒ වගේම හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී කියන්නේ කයත් එක්ක බැඳී පවතින ආකාරය තේරුම් ගනිමින් සික්කති හික්මෙනවා. අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. එයා හික්මෙනවා. කයත් එක්කම හුස්ම රැල්ලේ තියෙන බැඳීම තේරුම් ගනිමින් ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. දැන් හොඳට මතක තියාගන්න, සිහිය තියෙන්නේ හුස්ම රැල්ලෙමයි. තේරුම් ගන්නවා, නුවණින් වටහා ගන්නවා හුස්ම රැල්ලේ දිග කෙටි හුස්ම. හැබැයි හුස්ම රැල්ලෙන් පිට හිත අරගෙන යන්නේ. දැන් මේ මට්ටමෙනුත් ඉස්සරහට හොඳට හිත වැඩිගෙන වැඩිගෙන යනකොට පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති. කාය සංඛාර, ඒ කියන්නේ අර හුස්ම රැල්ල ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනු. ඊටාම සියුම්ව දැනෙනු. ඒ සංසිඳෙන හුස්ම හොඳට තේරුම් ගනිමින් කාය සංඛාර සංසිඳෝමි. ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. ඒ විදිහට හොඳට සංසිඳිච්ච හුස්ම තුල හිත පිහිටවා ගන්න සික්කති, පුරුදු වෙනවා. එතකොට මේ මට්ටමට එනකොට මතක තියාගන්න ගොඩක් ආනාපාන සති භාවනාව වැඩිලා. ඒ නිසා ඊටාම සියුම්ම හුස්ම වැටෙනකොට, දැන් සමහරුන්ගේ සිහිනුවන අඩු වුණාට පස්සේ මේ මට්ටමට වැඩෙනකොට සමහරුන්ගේ සිහිය නුවණ අඩුණා, හුස්ම නොදැනී යනවා සමහරුන්ට. සමහර බොහෝ දෙනෙක් භාවනා කරලා අත්දැකීම් තියන අය ආනාපාන සතිය වඩාගෙන යනකොට හුස්ම දැනුන්නේ නැහැ කියන. හුස්ම තේරෙන්නේ නැහැ සමහරුන්ට, හුස්ම නැහැ වගේ. මතක තියාගන්න, හුස්ම නැත්තේ නැහැ. හුස්ම වැටෙනවා. හැබැයි සංසිඳිලා, ඊටාම සියුම්ම හුස්ම වැටෙනවා. ඒ සංසිඳෙන හුස්ම තේරෙන්නේ නැහැ සමහරුන්ට. සමහර අයගේ හුස්මේ රටාව වෙනස් වෙනවා. ඔබ භාවනා කරනකොට ඔබට තේරෙයි හුස්මේ රටාව. ටික වෙලාවකට ලොකු හුස්මක් වැටිලා හුස්ම නැතුව වගේ ටික වෙලාවක් තියෙනවා. එහෙම තිබිලා ආයි කෙටි හුස්ම කීපයක් වැටිලා ආයි ලොකු හුස්මක් වැටෙනවා. එතකොට මේ වගේ අපි භාවනා කරගෙන යනකොට අපිට එක එක භාවනාව තුළ හුස්ම රැල්ලේ අද්දකින් වෙනස්කම් ඇති වෙනවා. එකක්වත් බය වෙන්න ඕන දේවල් නෙමෙයි. අපි මේ සියල්ල හුස්ම රැල්ලේ හැම වෙනස්කමක්ම තේරුම් ගනිමින් හුස්ම රැල්ල සංසිඳවමින් ඉතාම සියුම්ව සංසිඳෙන හුස්ම පවා සිහිය පිහිටවාගෙන ඒක තුළ හිත පිහිටවාගෙන ආස්වාස කරන්න, ප්‍රස්වාස කරන්න පුරුදු වෙන. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන ලස්සන උපමාවක් පෙන්නුවා. ඒ තමයි ඔබ දන්නවා මේ යතුගාන මේ වඩු මහත්තුරු ගැන හිතන්න. ඔය සාමාන්‍යයෙන් අද හදපු උළුහව් ජනෙල් ගෙවල් වලට ගෙනහලා අල්ලනවා වගේ නෙමෙයි. ඔබට මතක ඇති පුංචි කාලවල වල වැඩි හිටියන්ට ඉස්සර ලී ඉරුවා දිග කියාත් වලින් ලී කොට ඉරනවා. කෙනෙක් ඒ කොටේ උඩ ඉන්නවා, කෙනෙක් පල්ලෙහා ඉන්නවා, අර දිග කියාත් වලින් ඉරනවා. එහෙම තමයි ඉස්සර ලී ඉරුවේ. ඊළඟට යතු කැටේ කියලා තියෙනවා. මේ යතු කැටෙන් යතු ගාන. එතකොට මේ යතු ගානකොට බුදුහාමුදුර උපමාවට පෙන්නනවා, එක්කෝ වඩු මහත්තේ කරි, යාගේ ගෝලේ කරි. භමකාරෝවා භමකාරං තේවා සීවා දීගං වාඥාන්තෝ දීගං අඤ්ඤාමීති පජානාති. යා දීර්ඝ වශයෙන් යතු ගානකොට, ඒ යතු ගානකොට ටිකක් අත දිගට යතු ගාන. එතකොට එයාට දන්නවා මං දැන් මේ දිගට යතු ගාන. ඊළඟට ළඟ ළඟ සමටාර ලීවල ගැට වගේ අහුවෙච්ච තැන්වල එයා ළඟ ළඟ යතු ගාන. ඔබ යතු ගානෝ දැකලා තියෙනවනේ, හොඳට මතක් වෙනවා. එතකොට එයා දන්නවා ළඟ ළඟ මම මේ යතු ගාන්නේ කියලා. අර හොඳ අවධානයෙන් සිහියෙන් යතු ගාන කෙනෙක් ඒ දීර්ඝව යතු ගානවා, ළඟ ළඟ කෙටියෙන් යතු ගානකොට ඒ හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ හුස්ම රැල්ලේ වෙනස්කම් දකින්න කියන හොඳ සිහිය. දීර්ඝ ආස්වාස, කෙටි ආස්වාස. දීර්ඝව හුස්ම වැටෙනවා, කෙටියෙන් හුස්ම වැටෙනවා. ඊළඟට මේ හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී, මේ කයත් එක්කම බැඳී පවතින ආකාරය හොඳ සිහියෙන් දකින්න. ඊළඟට පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. හුස්ම රැල්ල කාය සංඛාර සංසිඳෙද්දී හොඳට ඒ සංසිඳිච්ච සියුම් හුස්ම තුල හිත පිහිටවාගෙන ආස්වාස ප්‍රස්වාස කරන. මේ මට්ටමින් ඉහළට යනකොට ඉහළ සමාධි ධ්‍යාන මට්ටම් වලට ආනාපාන සතිය හිත දියුණු කරගන්න පුළුවන්. දැන් ඔය මට්ටමට එනකොට එතනින් එහාට අර සංසිඳිච්ච හුස්ම තුල හිත පිහිටනකොට හුස්ම සැහැල්ලු වෙද්දිම කය සැහැල්ලු වෙන්න පටන් ගන්න. කයට ලොකු සැපයක් දැනෙනවා. අර හුස්ම සංසිඳෙනවත් එක්කම කය සංසිඳෙනවා, සැහැල්ලු වෙනවා. ඒ තුළ සැපයක් එක්ක සොකිනෝ චිත්තන් සමාධියති සැපයත් එක්කම හිත සමාධිගත වෙනවා. එතකොට එතනින් එහාට තියෙන ධ්‍යාන මට්ටම් සමාධි මට්ටම් වලට ආනාපාන සතියෙන් හිත වඩා ගන්න පුළුවන්. අපි කතා කරන්නේ මේ කායानुපස්සන සතිපට්ඨානෙ සඳහන් කායानुපස්සන කොටසේ ටික. එතකොට බුදුහාඳුරෝ පෙන්වන දැන් මේ විදිහට ආනාපාන සතිය වඩන කෙනා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක අපේ කයේ රූපයේ ස්වභාවයත් තේරුම් ගන්න උත්සාහ ගන්න. ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සේ විහෙරති. එයා මේ හුස්ම තමන්ගේ කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් කයේ යථා ස්වභාවය හොඳට නුවණින් ආනාපාන සතිය තුල තේරුම් ගන්න. ඒ වගේම අයියා දකිනවා බාහිර අයගේ මේ හුස්ම කාය සංඛාර. ඒකත් මේ වගේමයි. කයත් එක්ක බැඳී පවතින්නේ මේ විදිහටමයි. බහිද්දාවා කායේ කායानुපස්සී විහෙරති. බාහිර අයගේ අන් අයගේ කයේ ඒ ස්වභාවයත් මේ හුස්මත් එක්ක බැඳී පවතින්නේ මේ ආකාරයටමනේ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට අජ්ජත් බහිද්දාවා කායේ කායानुපස්සී විහෙරති. තමා තුලත් බාහිර අයත් තුලත් මේ කයේ ස්වභාවය එකම ස්වරූපයකින් පවතින්නේ කියලා හොඳට තේරුම් ගන්නවා වගේම සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයේ හට ගැනීම නැතිවීම මේ හුස්ම රැල්ලේ වෙනස්කම් එක්ක එතනින් එයාට අනිත්‍ය දකින්න පුළුවන්. මේ හුස්ම හට ගැනීම නැතිවීම හුස්ම රැල්ලේ වෙනස්කම් ඒ හැම දෙයක් තුළම මේ කයේ ඇතිවන වෙනස්කම් කයේ අනිත්‍ය ස්වභාවය හට ගැනීම නැතිවීම හොඳට ආනාපාන සතිය තුළ ඉතනින් විදර්ශනාවට හැරෙන්න පුළුවන්. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ විනාශ වෙමින් වෙනසෙමින් අනිත්‍ය වෙමින් යන කයේ ස්වභාවය හොඳට තේරෙන. සමුදේ වය ධම්මානුපස්සීවා හට ගැනීමත් නැතිවීමත් කියන මේ දෙකම හොඳට තේරෙන. ඒ වගේම අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මේ කයේ යථා ස්වභාවය මෙන්න මේ විදිහටයි කියලා හොඳට සිහිය පිහිටවාගෙන සිහියෙන් දකිනවා. යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති ඒවම්පිකෝ භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කොටස ආනාපාන සති භාවනාව දියුණු කරගන්න ආකාරය සතර සතිපට්ඨානේ ආනාපාන සති කොටසෙන් අපිට ඉතාම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ දේශනාව තුළ විශේෂයෙන් අද හොඳට මේ දේශනාව අහගෙන හිටියනම් ඒ වගේම අපි ඔබට මීට කලින් දැනුම් දුන්න ධර්ම දේශනා තුළ මේ දේශනාව ඔබ පටිගත කරගන්න. ඔබට මේ දේශනා අවසානයේ පවා බොහෝ පිරිසක් මේ දේශනාවල් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරනවා පටිගත කරලා අන්තර්ජාලයට මුදා හරිනවා. ඔබට පුළුවන් නම් මේ දේශනාවල් ළඟ තියාගන්න. මොකද භාවනාව කවදා හරි ඔබ නිවන් දකින්න උත්සාහ කරන දවසට භාවනාව වඩන්න ගත්ත දවසට මේ දේශනාවල් ඔබට ඉතාම ප්‍රයෝජනවත් කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේකේ වටිනාකම දැනෙන්නේ භාවනාව පටන් ගත්ත කෙනාට, භාවනාව කරගෙන යන කෙනාට. ඉතින් ඒ නිසා මේ ආනාපාන සතිය ගැන, කායානුපස්සනා ගැන, සතර සතිපට්ඨාන ගැන මේ දේශනා කීපේ මේ දේශන පෙළ බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරා. මේ දේශනා ග්‍රහණය කරගන්න, තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, මේ හැම දේශනාවක් ඔස්සේම ප්‍රායෝගිකව ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඔබට මේ ජීවිතය තුළ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතය තුළ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ දේශනාව හැම වෙලාවෙම මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරද්දී පෙන්වුවා ඒකායන වයන් භික්කවේ මග්ගු මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා කෙලෙසුන්ගෙන් වැහිලා ඉන සත්වයන් හිත් කෙලෙස් වලින් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමාය කායික මානසික දුක් දොම්නස් ශෝක වැළපීම් වලින් නිදහස් වෙන දුක්ඛ දෝමනස්හානං අත්තංගමාය දුක් දොම්නස් වලින් නිදහස් වෙන නිබ්බානස්ස සච්ච කිරියාය නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන දේශනා. ඒ වගේමයි මේ සතිපට්ඨාන දේශනාව අවසානයේ දින ඇතිව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. බොහෝ දෙනෙක් අනිව කරලා අපිට ප්‍රතිඵල ලැබෙයිද, ඕක හරියයිද? මතක තියාගන්න මේ ධර්මයේ සම්දිට්ටිකයි. මේ ජීවිතයේ ඔබ භාවනාව පටන් ගත්තොත් ඔබටම අත්දකින්න පුළුවන් ප්‍රතිඵල තමා තුළට පමුණවාගෙන තමා තුළින් ඕපනයිකයි. ඒ නිසා ඒ සම්දිට්ටික ප්‍රතිඵල කාල නියමයක් ඇතුව බුදුහාමුදුරුව පෙන්වුවා සතර සතිපට්ඨාන දේශනාව අවසාන. මහණෙනි යමෙක් මේ දේශනාව බුදුහාමුදුරුව පෙන්නපු ආකාරයට පුරුදු කරනවා නම් උප්පරිම අවුරුදු 7ක් යයි කියෝ. එතනින් මෙහා කාලේ අඩු කළ බුදුහාමුදුරුව දින 7ක් පෙන්වුවා. වීරියවන්ත සිහිය නුවණ වීරිය ආතාපි සම්පජානෝ සතිමා, හොඳට බලවත් සිහිය නුවණ වීරිය තියෙන කෙනෙකුට දින 7කුත් ඇති කීවා ප්‍රතිඵල ලබන. දවස් 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුල දින ඇතිව ප්‍රතිඵල පෙන්නමි බුදුරජාණන් වහන්සේ කරපු අසිරිමත්ම සිංහනාදයක් මඳු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනා. ඒ නිසා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා ඔබේ ජීවිතයේ තුල සතර සතිපට්ඨානෙ පුරුදු කරගන්න, බණ භාවනාවට හිත පුරුදු කරගන්න, හිත දමණය කරගන්න, ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න හැම දිනාටම සියලු යහපත සැලසේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ.
බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගයේ ලෙස පින්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසෝබ සැමට තෙරුවන් සරණයි.